ගාමිණී ජයක්‍රමතුමා තුමාට විනාඩි 8ක් ගන්නවා කියලා තියෙනවා.
ගාමිණී ලෝකේ අපි ඔක්කො දෙන්නම ගාමිණීලා. එකට ඇමරිකාවත් ගියා ගාමිණීලා 3 දෙනෙක් හිටියා. මතකද? ගාමිණී සනේ ගාමිණී අතකොරල 4 දෙනෙක්. ගාමිණී ජයක්‍රමපෙරා ගාමිණී ඔව් 4 දෙනෙක්. ඔබතුමයි. ඒ 4 දෙනායි කොම්පැනි තමයි කාලේ ඒකදී හිටියේ. ඒ නිසා අපි එක මිත්‍රෝ මේ මයි කාලේ. ඔව් යාපනේ ගියා. යාපනේ ගියා. මෙයා තමයි බත්තු කෙරුවේ.
යාපන ගිලි කිව්වේ.
මෙයා තමයි මම නෙමෙයි. ඒක හැන්සාඩ් එකේ තියෙනවා. හරි. ගරු සභාපතිතුමනි මම හිතනවා අද මම විශේෂයෙන් බුද්ධ ශාසන මෙති විදියට මම විනාඩි 18ම ගන්න පුළුවන් හවසට බලලා මේ උත්තර දෙනා මේ වගේ. ඒ නිසා මේකදී මම ඔබතුමා අපේ සභාපති මුලසනේ පස්සේ කතා කරමු බෑ කාලේ. මුලසනේ සින් ඔබතුමාත් ඊයේ පෙරදා ජාත්‍යන්තර බෞද්ධ සම්මේලනයේ පැවැත්වුවා. ඔබතුමාගේ පෞලයත් YMB එකත් ඔබතුමාගේ මම දන්නේ ඔප්පෝගේ ලීලද මම දන්නේ නැත්නම් හෙට අනිදාය තරඟට ඔබතුමාත් එනවද මම දන්නේ නැහැ. සහෝදරයත් එන බවත් මට නම් කිව්වා. මම නික නිකම විවිලෝඩ කිව්වේ කාලේ කන්න එපා. ගරු සභාපතිතුමනි මම මේ අවස්ථාවේ අපි එක්සත් මේ රජය මම ආරම්භ කරනවා. මම කියන්න ඕන අපි මේ කාලේ මට ජනාතුමාත් අගමැතිතුමාත් මහා බුදු සාසන මෙති කරද්දී තලධාතු කරල මෙතිනිය අධිකරණ මෙතිනිය විදිහටපත් කරද්දී එතුමා දෙපළ එකක් කිව්වා. ලංකාව තෙරවාදී ලෝකේ පතුරුණ රටක් විදිහට නිර්මල මේක මෙහෙම කේන්ද්‍ර ස්ථානයක් වෙන්න ඕන කියලා. ඒ අරමුණ තමයි අපි යන්නේ. එතකොට ඔබතුමා කැදුව ඒ ලෝක සමුළුවට මම පොතකුත් නිකුත් කළා සතියක තුලද. ඒ තෙරවාදී නිර්මල ධර්මයේ ගෙනියන බුදුරන් වහන්සේ වැඩම කළ තුඟතාවක් ලෝක එකම රට වෙ ලංකාවයි. එහෙනම් මේ තරු තුලක අපි තෙරවාදී කියලා නිකන් කතා කරලා වැඩක් නැහැ. ප්‍රතිපත්ති ගරුක සමාජය බිහිවුණ නැත්නම් මේ ගොඩනැගිලි මේ කතා කරන හෝටල් ඔබතුමාලා කතා කරන තායිලන්තේ වැනි සංචාරක අපිට ඕනත් නැහැ. එවැනි නොයෙකුත් සමාජ විනාශකයන් අපේ ආර්ථිකය දියුණු කරමු. අපේ ආගම දහම තුලක් පුළුවන්. අපේ දින පෞරාණික අවුරුදු 3000 තියෙන ඉතිහාසයත් එක දිනවා. රාවණ යුගයේ ඉතිහාසයට යන මේ සමාජයත් එක්ක මනස කියන එක තුලක හැදිවෙන සමාජයක් අපි ඇති වෙන්න ඕන. අද දවල් මම දන්නවා තාරාඩි මෙල් හිටපු අධ්‍යාපන ලේකම්තුමිය අද කතානායකතුමා හම්බෙලා ස්වාමීන් වහන්සේ කියප නමකුත් එක්ක මේ භාවනා පන්තියක් මේ පාර්ලිමේන්තුවේ ඉස්සලා හදන්න මනස හදන්න. එතුමිය ඇතුළේ එනවා. මම හිතර ඔබතුමාත් එක්කට සහභාගී වෙයි කියලා මම ඈ ඒක හොඳ ඒක තමයි මමත් කියන්නේ. ඒකෙන් ඉඳ අද එන ඒ කතාවක මොකද අනේ මේ මගේ කාලේ හා
දැන් පරණ යාළුව දෙදෙනා නිසා මාරුවේ මාරු දිනක වෙලාව ගන්න.
හරි කහබල එක.
ඒක බල්ලෙක්
උත්තර දෙනවා. හරි හරි. ඒකට ඉන්නකෝ යටි ඉතිහාසයේ මතක් වෙනවා. ඔය මෙහෙ ඉන්නේ බුදු පුද්ගලෙක්. එතන කරු දබතු. අපි අද මම පැහැදිලිව කියනවා මම ඇමතිල මේ මාසික තුල ඒ ජනාතුමත් අගමැතිවත් කියලා තුලක අපි ප්‍රතිපත්ති වැඩි රාශියක ක්‍රියාත්මක වැඩි පිළ අපි යන්නේ. මෙතනදී මේ මනස තමයි ඉස්සරහ දාන්න ඕන. මම කියන මගේ අධ්‍යක්ෂින් වලයි මමත් 77 දේශපාලනතුමායි අපි ඔක්කොම එකට ආවේ. ඒ ආපතුල දිසාමතිරෙක් ඉදිරියට මම ලෝකයේ ඒකබද්ධ ලෝක බැංකුවේ ඒකබද්ධ සංගම යෝජනා ක්‍රමයක් කුරුණඩාව බලාවේ. මට පෙනිච්ච එකක් තමයි මේ අපේ මනස හදලා ඉන්න ඕන. ධර්මය උගන්වන්නේ එතනයි. Mind is the most powerful weapon, not this computer and technology, all these things. ඉතින් මේ මනස කියන එක එක්ක අපේ රටේ මොනවද නැත්තේ? අර එතුමා කිව්වාගේ ගාමිණී මෙතුමා ලොකුගේ මෙතුමා අපේ සම්පත් ලෝකේ මේ වගේ රටක් මම දැකලා නැහැ. හැම දෙයක්ම අපිට දීලා දෙන. මොනවද නැත්තේ? අවංකකමයි කැපවීමයි විනයයි. මේ තුන ඇති වුණා නම් මේ රට අවුරුදු 6කින් දැඩි විනයක් ගේන්න ඕන. බුදුරන් වහන්සේ දේශනා කළේ දෙයක්. එහෙම හිතුවක් කාර මේ රටක් ගෙනියන්න එහෙම බෑ. පාලක විදිහට අපි දැඩි විදිහට සාධාරණ නැමීම එකක් අහිංසකාර දුම්රියක් එකපාර නවත්තද්දී අර වගේ අහිංසක සේවක රජයේ සේවකයෝ පෞද්ගලංශයේ ජනතාව විදේශික මේක අපි බරබදල හිතන දේවල් කරන්න ඕන. ඒ නිසා විනයහ මනස කියන මේක තුලක පාලනයක් විදිහට අපි කියන සමාජයක් හදන්න අපි ලෝක රාශියක් වැඩපිළිවෙලක් ඇති කරලා දිනවා. මේ වැඩපිළිවෙල තුල ගරු සභාපතිතුමනි මම විශේෂයෙන්ම අපි ප්‍රධාන වශයෙන් ගන්නවා අපේ ගමේ පන්සල මම නිකුත් කළ මේ පොතේ තියෙන අදව අමාත්‍යංශ මගේ බුදු සාසන. මෙතනදී අපි රජ කාලේ තිබුණා වගේ අද ස්වාමීන් වහන්සේලා ගාවට පන්සල් දායක එන්න ඕන. මගේ ප්‍රතුම මම ප්‍රාර්ථනා කරන ඉල්ලීම රජ කාලේ බුදුරජාන් වහන්සේ වස් පප වගුල අවසන් උත්සව අපේ ඒ වස්සද අවසන් එකේ බුදුරජාන් වහන්සේ රහතන් වහන්සේ 69කට මොකද කළේ දේශනා කළේ පා ගමනකින් ලෝකෙට ගිහිල්ලා ධර්ම දේශනා කර. එහෙනම් අපේ ප්‍රතිපත් වෙනවා ගමයි පන්සලයි බද්ධ වෙන මේ තුලක පන්සල ගමට බද්ධ වෙන විදිහට ඒ ස්වාමීන් වහන්සේ ගමට බහින ප්‍රතිපත්තියකට එන්න කියලා. මම ඒක තුලක අපි අමාත්‍ය රේකී රාශියක් අපි වැඩිමිල හදලා දිනවා. මේ අමාත්‍යාංශය අපි යන්නේ මොකද්ද? ගමයි පන්සලයි කියන මේ වැඩිමිල තුල ඇමතුමා අපි මානසිකත හැදුන නැති සමාජයක් නැත්නම් අපි කතා කරලා වැඩක් නැහැ. මේ ගොඩනැගිලි වලින් සමාජයේ මත්කුරු මත්ද්‍රව්‍ය මත්පැන් වලින් ඇබ්බැහැවුණු සමාජයේ විනාශකාරී යනවා නම් අපිට රටක අපිට වැඩක් නැහැ. මොන ධර්මවල කතා කළත් මොන දේශවල කතාද මේ සභාව උත්තරීතර වෙන්න ඕන. අන්නේ තුලක මම මේ පෙන්වන්නේ. එහෙනම් මේක තුල අපි ගේන ගම කියන පන්සල ගම ගම පන්සල කියන තුලක අධ්‍යාපනයේ ගමේ දහම් පාසල් අපේ එන වර්ෂයේ අපේ අකිල ඇමතුමා අපි බිෂප් උන්නාසේ කොළඹ යාපනයේ අස්කිරි මහානායක ස්වාමීන් වහන්සේ උන්නාසේ මා බෑදගෙන ගියාම කිව්වා අදාලා අස්කිරි යාපනයේ ගිය වෙලාවේ බිෂප් උන්නාසේ හින්දු භක්තික පූජකතුමාලා ඉල්ලවලු දහම් පාසල් අනිවාර්ය කරන්න කියලා. කොළඹදී ගිය සති තුන ඉස්සලා බිෂප් උන්නාසේ ඒ ඉල්ලීම කළා අපේ අගමැතිතුමා ඇතුළුවට. එහෙනම් අපි 2019 වත් අපි ආරම්භ කරන අනිවාර්ය කරන දහම් පාසල තමන්ගේ ආගමේ ඒ තුලින් අපිට ඕන පුළුවන්. අපේ විජය ලෝක මණ්ඩල මෙතුමා කාලේ තිබුණා ඒ කාලේ ලකුණු 10ක් දුන්නා ඇතුළීමේ පළවෙනි වසරේට. එහෙනම් අපි මම යෝජනා කරනවා අධ්‍යාපනතුමා ඉදිරියට මේ ඔබතුමා අපේ ඔබතුමාගේ ලියකන්තුමා වෙනවා. අපි හැම ආගමකම ස්ථාන මෙත් හදීම ඇතුමා ආවා. එදා අපි ඔක්කොම එකබද්ද අපි ආගම් ටිකේ අමාත්‍යසහ ලේකම්වරු පූජකතුමාලා ඒ දහම් පාසල් කෙනෙක් 2019 අනිවාර්ය කරන්න. එහෙම ඉච්චහම මොකද වෙන්නේ? ලකුණු 10ක් දෙනවනේ අපි බලෙන් නෙමෙයි කියන්නේ. අන්න මනස හැදීම අනාගත පරිවර දැහැමි සමාජයක් තුළ තමාගේ ආගම ආභාෂය ලැබලා ඇති කරන තුලක යන සමාජයක් බිහි කිරීමට අපි අධ්‍යාපනයක ප්‍රති ආධ්‍යාත්ම ගුණවකාවන්. මේ ආධ්‍යාත්ම ගුණවකාවන් නැති සමාජයක වැඩක් නැහැ අපිට. ඊළඟට අපි ආර්ථිකය දිනු කරන ගමේ පන්සල ඉඳලා පොල් පැලේ බෙදුවත් අඹ පැලේ බෙදුවත් හැම දෙයක්ම සංචාරකයන් සේවේවා. මෙන්න මෙතන නැවත ගමට ගේන්න පන්සල අපි කේන්ද්‍ර ස්ථානයක් කරන වැඩිවල මම ආඩම්බරේ මගේ ලේකම්තුමා නියෝජ්‍යතුමා ඉන්නවා. බොහොම තරුණ ප්‍රියතමානි මම හරි වාසනාවන්තයි. මගේ තිරසර අමාත්‍යාංශයේ වණිජයකට තියෙන නියෝජ්‍යතුමියා එතුමනි සනිබර තියෙන මා තිරුවත්නේ පිට දෙදනාවසේ පිට සොපත් වෙන්න කියලා මම ඒත් බැල්ලටන් ආවා. මෙතුමියත් හරි සාධාරණ මට කරදරයක් නැති. එහෙනම් නිලධාරී ලේකම්තුමා කොමසාරිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයට මං කැප ස්තුතිය සුදු කරනවා. අපි ආර්ථික දිනකට වැඩි පිළිකට බහින්නේ පන්සල කරනවා. ඊළඟට අපි ගේනවා පරිසර. මම තිරසර ඇමති පණතා අනුමත කෙරුවා. එහෙනම් තිරසරය කියන්නේ බුදුරජාණන් වහන්සේ ලෝකෙට ගෙන්වේ ලෝකෙට දේශනා කළේ බුදුරජාණන් වහන්සේගේ වතාවක් ඇවිල්ලා ඇව්වා. දෙවතන වහන්සේ නම ඇවිේ මොකද්ද ඒ අවස්ථාවේ ඇවිේ ඇවිල්ලට බුදුරජාණන් වහන්සේ කහනවා බුදුරජාණන් වහන්සේ නිවන් දකින්න දවල් රැත් පුළුවන් කොහොමද කියලා ඇහුවා. එතකොට බුදුරජාණන් වහන්සේ කිව්වේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ කිව්වා පදාලා යමෙක් ගස් සිටුවයිද යමෙක් ඒදඩු කියන පාලං වලට ඒදඩු සරයිද යමෙක් ජලය පෝෂණ තනයිද වැහුවෙන්නේ දේවල් පොකුණු යමෙක් පරිසරයේ පිරිසිදු කරයිද අන්න ඒ කෙනා දවල් රැත් නිවන් දකින්නවා. එනා මතු ආත්මේ නිවන් දකින්නවා කියලා. එහෙනම් මේ වගේ වදාළ මම මේ රතු ඉන්දියන් බපේ හිටිය සියටෝ කියපු වචනයක් මම තුමාට මම ප්‍රකාශ කරනවා. අපි හිතාගෙන ඉන්න අපි අපුතු ලෝකෙක ඉන්න ජාතිය කියලා. අපි කකුල් දෙක හැදුණු බුදුරජාන් වහන්සේ නියපොත්තෙන් අරන් කිව්වේ ස්වාමීන් වහන්සේ අහද්දි ස්වාමීන් වහන්සේ බුදුරජාන් වහන්සේ ගහුවම නියපොත්තර වැල්ලියක් අරන් කිව්වා මෙච්චරයි පොළොවේ මිනිස් බවට පත් වෙන්නේ කියලා. ඇව්වා එහෙනම් මගේ නියපොත්තේ ඉන්න වැලිද වැඩි පොළොවේද කියලා ඇව්වා පොළොවේ. එහෙනම් අපි හිතා ගන්න ඕන අපි ජීවිතේ කාලය තුල අපි ධර්මයේ කියන එක තුල තමන්ගේ ආගමේ අපි මනුස්සත්වයේ කියන එක මනුස්සත්වයේ මිනිස්කමක් කියන්නේ මොකද්ද? උතුම් මනසක් තියෙන කෙනෙක්. සභාපතිතුමනි උතුම් මිනිසක් කියන මේක වැරදි විදිහට අපි පෝෂණය කරන නිවැරදි දැක්මක් නැති මේ සියටල් කියන එදා රතු ඉන්දියන් සුදු ජාතිකය කියලා විනාශ කරපු වෙලාවේ රතු ඉන්දියාවේ උතුරු ඉන්දියාවේ ඇමරිකාවේ කෝටි ගණන් සත්තු මරලා මේ අන්තිම ප්‍රකාශය බලන්න when the last tree is cut down the last stream poison human will realize that they cannot eat money chief Seattle යමෙක් සිංහලෙන් කියනවා අන්තිම ගහත් කපලා ලංකාවක අනි පිට when අන්තිම ගහත් කපලා අන්තිම වතුරත් වසවිස වලින් poison විනාශ කරන poison වලින් then එතකොට කියනවා මිනිසා තේරුම් ගනි සල්ලි වල වටා සල්ලි කණ්ඩද කියලා අහලා මෙන්න මේක මගේ වාදේ මගේ මම ධර්මය දේශනා කරන්න බාද ඔය පින්වත වාඩි වෙන්න පින්වත වාඩි වෙන්න ඉතින් කරි ඉතින් මම මේ අවස්ථාවේ වෙන විදියක් නැහැ දමණය කරන්න තියෙන විදිය මම දන්නවනේ යාළුවා දමණය කරන ආකාර දන්න ක්‍රමත් දන්න විදිත් දන්නවා ඒකට එයාට පාවිච්චි කරන ඉතින් ගතුරු සභාපතිතුමනි මේ අවස්ථාවේ මම මිය කමිටුව තුල මම අද මේ දෙලේ පොත නිකුත් කළ දින මන්ත්‍රීතුමාලාට කමිටු 10ක් දාලා තියෙනවා මේ කමිටු 10 මොකද අරමුණ මේ කමිටු වල ඉන්නේ මොකද්ද මගේ උපදේශක කමිටුවක් විදියට ඉන්නේ ස්වාමීන් වහන්සේලා අනුනායක මහානායක ස්වාමීන් වහන්සේලා පීපාවදී ඉන්නවා මගේ උපදේශකට ආරං තියෙන මහාචාර්ය නිමල්දි සිල්වත් මේ කමිටු 10ට මම කිව්වා ඒ ඔක්කොම ඔබ වහන්සේලා මට දර්ශනයක් හදලා දෙන්න මම කිසිම දෙයක් හිතුවක්කාර තීරණ කරන්නේ නැහැ පව් ගියා වගේ කතා නැතුව මහා විශ්ව සේවයක් කරු උතුමෙක් විජයදාමේත රාජපක්ෂ මහත්මයාත් කරලා තියෙනවා මම ආගය කරනවා කියන්න ඕන මෙතනදී දේශපාලන නැහැ මෙතනදී මම ප්‍රකාශ කරන මේ 10 කමිටු 10ක් වදියේ විස්ථාන සංවර්ධන කාර්ය ආධාර කමිටුව මේකේ අරමුණු දහම්පාල සංවර්ධන කමිටුව දහම්පාල විශ්වවිද්‍යාල බද්ධ අධ්‍යාපන කමිටුව විස්ථාන පිළිබඳ අධ්‍යයන පරිශන කමිටුව භික්ෂු වහන්සේලාගේ භාෂා කමිටුව තෙරවාදී බෞද්ධ ධර්මයේ ප්‍රචලිත කරී කිරීමේ කමිටුව ගමයි පන්සලයි පිළිබඳ කමිටුව විහාරස්ථාන සාරණ මණ්ඩල පිළිබඳ කමිටුව පූජා භූමි සංරක්ෂක පිළිබඳ කමිටුව භාවනා වැඩ පිළිවෙලට අපි මුල් තැනක් දීලා තියෙනවා භාවනාවක් අපි නායක ස්වාමීන් වහන්සේ කරන අර අද තාරඩි මෙල් මෙතිරියත් එනවා මේ ඒ ස්වාමීන් වහන්සේගේ ප්‍රායෝගික විදිහේ මම අපි ඒ වගේ ක්‍රම අර ගන්නවා හැබැයි හොර බොරුවට භාවනා කළේ එකපාර බුද්ධත්ව ලැබුවා කියන වැනි ඒ මේ ඉන්නවා වගේ අපි ඒවා අපි සූදානම් නැහැ මෙයා කරන්න අපි යගෙන දැඩි මහානායක වෙනුවට කියලා තියෙන්නේ වදාලේ උන්නාසල අපිට කියන්නේ ඒ අවශ්‍ය පියවර අපි ගන්නවා මේ රටේ ශාසන ආරස කරනවා ගිහියොත් ආදර්ශමත් වෙනවා ඊළඟට මද්රව්‍ය නිවාර කමිටුව මේ කියන කමිටු 10 දැනට වාර්තාවල හදලා මම මේ කමිටු වල වාර්තාව ඊළඟ මම හදනවා කැබිනට් පත්‍රිකාවක් දවල් පත්‍රිකාවක් විදියට මේක කැබිනට් මණ්ඩලයේ ඉදිරිපත් කරන්නත් පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන්නත් ඒ තුලින් ක්‍රියා ගන්න. දහම් පාසල් අපි අනිවාර්ය කරද්දී ගමේ දෙමව්පියන් උන පන්සලට පූජක පල්ලියට කෝවිල Hindu මේකට මම 18ම ගන්නවා. ඊට පස්සේ ඉතින් පුළුවන් කතා කරලා ගන්න. ඒ නිසා ගරු සභාපතිතුමනි මේ අවස්ථාවේ මේ ප්‍රතිපත්ති වැඩිවිලත් එක්ක මම කතා කරන්නේ අපි වර්ග කරලා තියෙන ව්‍යවස්ථා නැමෙත් මගේ මිත්‍ර ගාමිණි ABCD කියලා. AB කියන්නේ කරු සභාපතිතුමාගේ ධනවත් පන්සල් දෙන දායකයන් ඔබතුමා වගේ ඉන්න පිළියන්දල වගේ AB කියන්නේ ඊළඟට ධන. CD තමයි නොදිනුම වැසිකිලියක් නෑ අස්කිරේ මහානායක කවුදිරු. ඒ නිසා CD ව්‍යවස්ථාන අපි අවුරුතුනක සැලසුමත් තුළ මුදල් ලැබතුමා සල්ලි දීලා තියෙන විතරක් නෙමෙයි කරු සභාපතිතුමනි මම ආඩම්බරේ කියනවා මේ දැනගන්න මේක තුලක මම කියනවා දැන් මේ 2017 වර්ෂයේ දැනගන්න සංස්කෘත මර මුදල පෞගේ අවුරුදු ගානේ කරපු දෙයක් නෑ පන්සල් වල මම ආරම්භ රැකෙල විරාජ මහතුමා යම් තත්ත්වයක ස්ථාවරත්වය ගෙනල්ලා කරලා දෙන මම දැන් කියනවා අපි මේ 2017 වර්ෂයේ 18 වර්ෂයට අපි ගද්දී අපි මිලියන ගානේ තිරා නෙමේ මම ඊළඟට ගන්නවා අපි වේදම් කරන මේ සම්පූර්ණ මුදල් මම දැන් ප්‍රකාශ කරනවා 2017 වර්ෂයේ පුදුම වෙයි පන්සල් කොච්චර අපි දීලා දෙන කියලා බුද්ධ සාසන අමාත්‍යක විහාරස්ථාන සංවර්ධන සඳහා මිලියන 100.429කට අපි දහම් පාසල් විහාරස්ථානයේ විදහම් පාසල් සංවර්ධනයට මිලියන 100.592ක පන්සල් දහම් පාසල් පුණ්‍යග්‍රාම වැඩසටහනට විහාරස්ථාන සංවර්ධන සඳහා මිලියන 14.65ක් අයි විහාරස්ථාන 42කට පූජා බිම් සංවර්ධන මිලියන 92.1යි විහාරස්ථාන 69කට බෞද්ධ කට මාර්මයතුව දහම් පාසල් සඳහා මිලියන 19 නම හැමර එකසේ මනාකට පන්සල් දහම් පාස. මධ්‍යම සංස්කෘතික අරමුදල අකල විරාජ මැතුමා ජනත් අගමැතුවා ප්‍රධානත්වය පාල එදා අරලික මැතුර දුන්නා පන්සල් දාහකට මිලියන 500 ලක්ෂ පහබා. තව එරවද තේවාගේ දාන ඒනු අපිත් දානවා. අපි මේ ආගම ගන්නේ නෑ පන්සල්වල ගිහිලා වැල් පාසල්ගේ වෛරය ක්‍රෝධය පතිරවීම පාප කර්මයක් අපායට යන්නේ. මතක තියාගන්න අපි ඒ වැඩේ කරන්නේ පාප කර්මය බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. ගිහිලා වෛරය පතුරන ක්‍රෝධය පතුරන එකද? මම කියන්නේ ඒ වැඩේ කරන්න එපා. මම මගේ මිත්‍රය වුණත් මගේ ජනතාවට බහිටවෙක් කරලා කියනවා වැඩේ කරන්න එපා. පාප කර්මය බේද සංඝ බේද ගම බේද ඒවා කරන්න හොඳ නෑ. ඔබතුමා අපි ඉඳ මං කියන්න දෙටි. එතකොට විහාරස්ථාන සංගරද 79.3 මිලියන 15යි. දළදම රන් වියන ඒක පහු යාන ඉන්දියාවේ මිලියන 6 එතන විහාරස්ථානයේ ඔක්කොම කිරීම සදා මාර්ග සදා ඉදිරි වේදම් කරනවා. ජාතික ප්‍රතිපත්ති ආර්ථික කඩුව මාත්‍යාංශයෙන් ඉදිරි වේදම් කරලා තියෙනවා. එතන 689කට සම්පූර්ණයෙන් පන්සල්. එතන රාජ්‍ය ව්‍යවස්ථාවේ සංවර මාත්‍යාංශයෙන් මිලියන 4ක් පන්සල් හැදිලේ. මුළු ඔක්කොම ගරු සභාව තබා සභාගත කරනවා. පන්සල් මිලියන 1,227.47ක් පන්සල් විහාරස්ථාන 3,226කට මම සභාගත කරනවා. මේ මුදල මධ්‍යම සංස්කෘතික මුදල අකිල මෙතුමා බෞද්ධ ආගම ස්ථාන භවනානේ කතෝලික ස්ථාන දීලා තියෙන හින්දු ආගමට දීලා තියෙන මුස්ලිම් ආගමට දීලා තියෙනවා. මම ඔක්කොම සභාගත කරනවා. කෝ පුරාවිද සංස්කෘතික අරමුදලේ සල්ලි පෞගේ කාලේ මොනවද වුනේ? අනිත්‍යව සංකාරම් කිය. ගරු සභාපතිතුමනි මේ තත්ත්වය අපි නැති කරනවා. පිරිසුදු දහමක් රටක් පාලනයක් අපේ කෙනෙක් වංචා කරනනම් අපි ඔක්කොම අධිකරණ ගේනවා. බයෙන් ඉපා. අපි ඔබතුමලා කමිෂන් දෙන්නේ නැහැ ඒ කාලේ. කිසිම කමිෂන් දෙන්නේ නැහැ. කිසිම අධිකරණ ගෙනාවේ නැහැ. අපේ ආයතන පතර වැඩි කරන අයට කාටත් එකයි නීතිය. මම පැහැදිලි කරා මම කැබිනට් එකේ කියවන මිනිහෙක් කරන මිනිහ මම දැසරක ඔබතුමා දන්නා පාර්ලිමේන්තු අසච්ච මිනිහ. මම කාටත් නෙමෙයි මිනිහෙක් නෙමෙයි. මට ඇඟිල්ලක් දික් කරන්න දේශපාලන කරන්නේ නැහැ. මතක තියාගන්න. මේ දූෂණය කරපු ඔක්කොම මේ පැත්තේ ආදර්ශමත් වෙනවා කාටත් මම කියනවා. මේ උත්තරීතර සභාව උත්තරීතර වෙනවා ධර්මීය ආමහාගමක විදියට. ඒක මම පැහැදිලිව කියනවා. ඒ නිසා අපි මේ තුලක කරන මේ කටයුතු වල ගරු සභාපතිතුමනි දහම් පාසල ඉතර නෙමෙයි අනිවාර්ය කිරීම ඉතර නෙමෙයි අපි මේ කටයුතු වල විහාරස්ථානයේ පූජක ස්වාමීන් වහන්සේලා ආදර්ශ වෙන භාවනාව උන්නාස පිඬුසගය මම උන්නාසට ආරාධනා කරනවා. තරුණ ස්වාමීන් වහන්සේලා ඒ ස්වාමීන් වහන්සේලා පිඬුසගය සතියට දවසක් හරි ගම විහාරස්ථාන වලින් යෑම දිරිගැන්වීම වැඩපිළිකුත් අපි ආරම්භ කරනවා. වෙසක් කුලවල තියෙන කුරුණෑගල අපි එතනදී මම කියන්නේ ජාත්‍යන්තර රජමහා විහාරි බිංගිරි අවුරුදු 2700ක් පැරණි මේ විහාරස්ථානය කේන්ද්‍රීය කරලා කරන්නේ එතන ඉදලායි කරන්නේ. එන එතන යන්නේ තොරන් වල දන්සල් වල මේ සම්පූර්ණ ප්‍රතිපත්ති පූජ සමාජ බිහි කිරීමේ ගමනක් අපි ආරම්භ කරනවා. ඒ ඉතරන්නේ මේ ලංකාව කරන එක තුළ තොරන් වලින් පෙබෙලෙන්නේ ධර්මයක්. මම ඒකට විරුද්ධ කෙනෙක්. ඒ නිසා මම කියනවා ඊළඟට එනවා මේ වර්ෂයේත් ඒ විදිහට 900 මිලියන අපිට මිලියන 900 අපේ මුදල් හැමතුමා වැඩි කරලා දුන්නා. මිලියන 930.84ක් අපිට වියදම් කිරීම සඳහා වර්ෂයේ ක්‍රියාත්මක වැඩි ව්‍යාපෘතේ එතන දීලා තියෙනවා. කරු සභාපතිතුමනි සභාපතිතුමනි සංචාරක අංශය ගැන කියද්දී මේ අපේ පුරාවිද්‍ය අපේ නටබුන් රාජමහා විහාර
විනාඩි 19
මේ ඔක්කොම තපරය තම ඒක අර මේ කරකන උරලෝසු හරි කර ගත්තනේ තුලක සයිඩිස් සමුල වෙනවා 2019. මොකද්ද මේ සයිඩිස් කියන්නේ? බුදුරජාන් වහන්සේ වදාළ විදිහේ ගහකොළ අයිතිය, සතාගේ අයිතිය, ජලය අයිතිය, මත්ස්‍යගේ අයිතිය, සිව්පාගේ අයිතිය මේ තුලක සයිඩිස් සමුල කියන්නේ රටවල් එක්සත් ජාතීන් 92 192 183ක් දැන් තියෙනවා. 2019 වර්ෂයේ වෙද්දී 187ක් වෙනවා. ඒ සමුලුව මේ 182 ගෙන ලංකාවට මේ මාසේ වෙසක් ඉවරෙද්දිම 4,500ක් ලංකාවේ සති දෙකක් රාජ්‍ය නායකයෝ ඔක්කොම එනවා. එහෙනම් අපි ලංකාවට සංචාරක ඇමතුමා ඉන්නවා, ලේකම්තුමා ඉන්නවා. අපි හම්බෙනවද ලංකාවේ පුරාවිද්‍යා ඉදිරියට නටබුන් ඉදිරියට මේ භූමිය දුරු සම්පත් එක්ක අපි ලංකාව ගෙනිනවා. චීන ප්‍රධාන රටත් එක්ක රාජ්‍යයක් පෙබ්‍රවාරි මාසේ 2000ක් භාවනාවට ඉන්න මේ ත්‍රවාදී ධර්මයයි අපි වතුරවන්නේ. ඊයේ මායි කතා කළා පෙබ්‍රවාරි මැතිවරණ නිසා අපි ඒක මංකුව වෙසක් ඉවරලා ඒකම දාන්න කියලා ඒ තුලක අපි ඒ 2000 වෙන මහා සමුළුවක් ඇති කරලා මේ රට ප්‍රතිපත්ති තුල සමාජ බීගිරීමේ වැඩි බිලක් අපි ඇති වෙලා ක්‍රියා කරන්න අපි ඔක්කොම එකවලා හදමු
එකවලා දාගෙන
පසුව ගන්න කාලේ.
දරු නලින්ද ජාතිස්ස මෙතුණු
නායකතුමනි, අද අපිට කතා කරන්න සිදු වෙලා තිබෙන්නේ එක පැත්තකින් ආගමට සම්බන්ධ අමාත්‍යංශ කීපයක්, අනිත් පැත්තෙන් විද්‍යාවට සම්බන්ධ අමාත්‍යංශ කීපයක්. අපේ සංචාරක ඇමතුමා පොඩ්ඩක් පැත්තක තිබ්බොත්, කොහොම වුණත් මම දකිනවා මේ අංශ දෙකෙන්ම ඒ අමාත්‍යංශ විසින් සිදු කළ යුතු කාර්යභාරය හරියට අපේ රටේ සිද්ධ කළ නැහැ. ආගමික කටයුතු සම්බන්ධ අමාත්‍යංශ හරියට වැඩේ කරලත් නැහැ, විද්‍යාවට සම්බන්ධ අමාත්‍යංශ වැඩේ කරලත් නැහැ හරියට. අද අපේ රට මේ තිබෙන තත්ත්වයට ආර්ථික වශයෙන් සම්බන්ධ වුණු අමාත්‍යංශ වගකීතුවා වගේම මේ විද්‍යාව සහ ආගම සම්බන්ධයෙන් කටයුතු කරපු අමාත්‍යංශයත් ඒ හා සමාන වග කියන්නට ඕනි. ඔබතුමා දන්නවා අපි ඉතිහාසයක් පුරා විවිධ බෙදීම් සහිත ඉස්සරහට ආපු රටක්. මුලින් අපිට තිබුණා කුල වශයෙන් බෙදීම්. ඒ නිසා විවිධ අවස්ථාවල 1920 ගණන් වල ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණ යෝජනා වෙනකොට ඒවයේ පදනම බවට පත් වෙලා තිබුණා කුලය සම්බන්ධ බෙදීම්. ඒ නිසා තමයි උඩු රට වෙනම කලාපයක් සඳහා ඒ කාලේ හිටපු නායකයෝ යෝජනා කරන්නේ. ඊළඟට ඒ කුල බෙදීම ජාතිය සම්බන්ධ බෙදීමක් බවට පත් වුණා. එහි ප්‍රතිඵල අපි දශක 3ක් තිස්සේ යුද්ධයක් හැටියට භුක්ති විඳා. යුද්ධය අවසන් වෙලා තියෙනවා. දැන් ඒ බෙදීම තව ඉස්සරහට ගිහිල්ලා දැන් මේ ආගමික වශයෙන් බෙදුණු රාජ්‍යයක් බවට පත් වෙලා තියෙනවා. ක්‍රමානුකූලව කුල වශයෙන් බෙදුණු, ඊළඟට ජාති වශයෙන් බෙදුණු, දැන් ආගමික පදනමින් බෙදුණු රාජ්‍යයක් දක්වා අපි ආපස්සට ගමන් කරමින් තියෙනවා. ආපස්සට. එසා රට තුල ආගමික සංහිඳියාව ගොඩනගනවා වෙනුවට දැවැන්ත ආතතියක් නිර්මාණය කරලා තියෙනවා. කොහේ කවර සිදුවීමකින් රටේ ආගමික ගැටුමක් වෙයිද කියලා අපිට කියන්න බෑ. කොහේ හරි තැනක රියානතුරක් වුණත්, පිහියනුමක් වුණත්, හොරකමක් වුණත් ඒකට සම්බන්ධ වෙලා තිබෙන්නේ ජාතීන් දෙකකට අයිති පුද්ගලයන් දෙදෙනෙක් නම් එය මහා ලේ වැකිලේ හලන කෝලාහලයකින් කෙලවර වෙන තමයි ඉඩකඩ තිබෙන්නේ. බයිසිකල් අනතුර සිංහල දෙන්නෙක් අතර උන ප්‍රශ්නයක් වෙන එකක් නෑ එච්චර. දෙමළ දෙන්නෙක් අතර උන ප්‍රශ්නයක් වෙන එකක් නෑ. මුස්ලිම් දෙන්නෙක් අතර ප්‍රශ්නයක් වෙන එකක් නෑ. නමුත් එය බෞද්ධයෙක් සහ ඉස්ලාම් ආගමික කෙනෙක් අතර වුණොත් එහෙම එය කෙලවර වෙන්නේ මහා ආගමික ගැටුමකින්. ඒ නිසා අපි මේ අමාත්‍යංශවලට වෙන් කරගෙන බෞද්ධ කටයුතු අමාත්‍යංශයක්, හින්දු කටයුතු පිළිබඳ අමාත්‍යංශයක්, මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යංශයක්, ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යංශයක් වෙන් කරගෙන කටයුතු කරාට ආගමික සංහිඳියාව පැත්තෙන් තමන්ට කළ යුතු කාර්යභාරය අමාත්‍යංශයට කළා නැහැ. ඒ නිසා තමයි මේ ප්‍රතිඵල අපි දක්න හම්බෙලා තිබෙන්නේ. එසම මම හිතනවා අපි ඊයේ සංවාද කරපු ජාතික සංවාද හෝ ජාතික ඒකාබද්ධ අමාත්‍යංශ වලට එහා ගියපු මේ අද අපි වර්තමානයේ මුහුණ දෙන අභියෝගය ජයග්‍රහණය කරන්නට සමත් වෙන ආකාරයේ වැඩපිළිවෙලක් මේ ආගමික කටයුතු සම්බන්ධ අමාත්‍යංශ වලින් සිද්ධ විය යුතුයි කියලා. මම ඉස්සෙල්ලාම අවධානය යොමු කරත් එහෙම බුත්සාසන අමාත්‍යංශය පිළිබඳව අපේ ඇමතුමා අමාත්‍යංශය කරන්න බලාපොරොත්තු වෙන කරුණු ගණනාවක් කිව්වා. දැන් පහුගිය කාලේ අපි අලුත් ව්‍යවස්ථාවක් ගෙනේ පිළිබඳ සාකච්ඡා වෙනකොට ඒ ව්‍යවස්ථාවේ අපි ඇති කරන්න හදන ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ වෙනුවට, අපි අලුතෙන් ගේන්න හදන මානව අයිතිවාසිකම් පිළිබඳ සාකච්ඡා වෙනුවට රටේ සාකච්ඡා පැන්නගිලා තිබුණෙත් මේ බුද්ධ ආගමට තියෙන තැන නැති කරනවාද නැද්ද කියන පිළිබඳ සාකච්ඡාවක්. ඇත්තටම එහෙම කවුරුත් කිසිදු පක්ෂයක් නම්වෙනි ව්‍යවස්ථාවේ තිබෙන බුද්ධ ආගමට තිබෙන තැන් නැති කරන්න කවුරුත් ඉල්ල නැති තත්ත්වයක් තුලත් ඔව් සාකච්ඡා කේන්ද්‍ර වෙලා තිබුණේ ඒ හරහා.
අතුමා ගිය සතියේ අරලිය කමැතිරට මාණික ස්වාමීන් වහන්සේලා අපේ කොටුවකට ධම්මාංශ මහා නායක අගමහා පඬිතු නායක ස්වාමීන් වහන්සේ ඇතුළු එතුමා උන්වහන්සේලාත් විශ්වවිද්‍යාලයේ ඉන්න අපේ උපකුලපති වහන්සේලාත් ඒ වගේම කතුලික පිටුමාලාත් විපක්ෂ නායකතුමාත් සම්බන්ධ මෙතුමා ඇතුළු ඒ කණ්ඩායම එක අගමැතිතුමා කතා කරලා කිව්වා කමිටුවක් පත් කළා අගමැතිතුමාගේ කාමරයක් කාර්යාලය එතන දෙන්න කියලා මේ ව්‍යවස්ථාවේ කිසිම දෙයක් නැහැ බුද්ධ ධර්මයේ ලංකාවේ පළවෙනි ස්ථානයේ තියෙන ප්‍රමුඛතාව කියන එකත් ඒකේ ඔබවහන්සේලා ඔක්කොම එකවසලා මම ආඩම්බර වෙනවා විපක්ෂ නායකතුමා කිව්වා අපි අවුරුදු 40 මොනවද කරගත්තේ මරා ගත්ත කොටා ගත්ත ලීකුවන් එදා කිව්වේ ලංකාව ගන්නවා කියලා එහෙම කිව්වෝ අද අපි කොහෙද ඉන්නේ කියලා ඇහුවා මම ඒකන හවුදුරට කිව්වේ මේ අවස්ථාවේ ප්‍රයෝජන සුමදින මෛත්‍රුණායි ඉදින්නයි මම කියනවා ඒ උන්නාසලා අනුමත කළ දෙන ඊළඟට මේ ව්‍යවස්ථා දානක ජනතාවට ඉදිරිපත් කරලා අගමැතිතුමා පැහැදිලිව කිව්වා එහෙම කරලා ඒ නිසා කිසිම පාලකයෙකුට බුද්ධ ධර්මයේ දෙවනි තැනට ගෙන්න බෑ එහෙම වෙනවා වෙනස් වෙනවා පාලකයා
හරි ප්‍රශ්න තිබෙන්නේ ඇමතුමා ඔබතුමාලා ජනාධිපතිතුමා හරි අගමැතිතුමා හරි අමාත්‍ය මණ්ඩලය හරි පරසක්වල දියුරලා කිව්වත් ඕක වෙනස් කරන්නේ නැහැ කියලා මේ මේකෙන්ම බලය ගන්න උත්සාහ කරන කණ්ඩායම ඔක පිළිගන්නේ නැතුව විකෘති මතයක් රටේ නිර්මාණය කරලා තියෙනවානේ ඒකට උත්තර දෙන්න සම්මුණාසල අසමත් වෙලා තිබෙනවා ඒකයි කියන්න ඕන කමති අති අති දැන් මයි වෙලාව ගන්න එපා විඩියෝ ඩ ඔව් දැන් එක පැත්තෙන් ගත්තොත් ඕනෑම පත් වෙන ආණ්ඩුවක් මේ බුදුදහම සුරක්ෂිත කරලා පෝෂණය කරනවා කියලා ව්‍යවස්ථාවෙන් දියුරුම් දීලා තියෙනවා හැබැයි අපි ගිහිල්ලා බැලුවොත් එහෙම ඇමතුමා ගමේ පන්සල් වල තත්ත්වය මම කියන්නේ මේ නගරේ තියෙන අසපු කීපය ගැන නෙවෙයි ගමේ පන්සල් වලට ඔය ව්‍යවස්ථාවෙන් දියුරලා තියෙන ප්‍රතිපාදනය හම්බෙලා නැහැ කවර ආණ්ඩුවක්වත් බුදුදහම සුපෝෂණය කරලා සුරක්ෂිත කරනවා කියලා 17 දියුරලාවත් ඒකට අවශ්‍ය කරන විදිහේ ක්‍රියාමාර්ග හරියමං විදිහට අනුගමනය කළා නැහැ ඔබතුමාට කියන්න පුළුවන් දැන් ඒ නිසා තමයි මහා ව්‍යාපාරික ප්‍රජාවන් උදව් නොකරන ආණ්ඩුවේ ඍජු අනුග්‍රහය නොලබන විහාරස්ථාන දහස් ගණනකට ඒ පන්සල් වල හාමුදුරන් සිද්ධ වෙලා තිබෙන්නේ තමන්ගේ දුක් මහන්සියෙන් තමන්ගේ පන්සල පවත්වාගෙන නඩත්තු කරගෙන යන්නට දැන් ඔබතුමා දන්නවා මෙහෙනම් අර සුදුරෙදි වංචාවට අහුවෙච්ච කට්ටිය බේර ගන්න කියලා හාමුදුරුවෝ පින්ඩපාත ගියා හැබැයි අපේ ගම්වල හාමුදුරුවෝ පින්ඩපාත යන්න මොකටද ධර්මශාලාව ගොඩනගා ගන්න සිමෙන්ති කොටයක් ඉල්ලගෙන ගඩොල් කැට කීපයක් ඉල්ලගෙන තමයි උන්නාසල පින්ඩපාත යන්නේ මොකද්ද
ඔව් වුණා අපි දැන් හැම පන්සලකම මම කියවනේ ABCD කියලා A1යි B1ත් C1ත් D1ත් දැන් මගේ අමාත්‍යංශේ කොමසාරිතතුළු නිලධාරීන් ඉන්න අපේ සමාජයෝජකල කියලා ඔව් ඒ තොරතුරු හැම පන්සලකම එකව කරන කම්පියුටර් කරනවා දත්ත තොරතුරු එකව කරලා අපි අවුරුතුනක මේ අයවැයෙන් ඒකබද්ධව ජනාධිපතිතුමාගේ විශාල මුදලක් වේදම් කරන අගමැතිතුමා ඒක වේදම් කරනවා සංස්කෘතික මුදලෙන් කරනවා මගෙන් කෙරෙනවා චම්පිකා ඇමතිතුමා එහෙන් ඉල්ලලා ගන්නවා මේ ඔක්කොම ඒකබතාවයකින් මේ අවුරුතුනක් තුල ලංකාවේ අර මාගේ පන්සල ඔබතුමා කියනවා පිළිගන්න ස්තුතිවන්ත වෙනවා ඒ තොරතුරු උඩ බජට් එකක් හදලා ඒ පන්සල කුස්සිය නැතිනම් ආවාසය නැතිනම්
අපි තුසල්
කියලා නැතිනම් ඒ ඔක්කොම කරන වැඩපිළක් අපි ගෙනියන
හරි
ක්‍රියාත්මක කරන කියලා මම පැහැදිලි සාධකයක් දෙනවා
ඉතින් ඒ නිසා ඒ ගැන අවධානය යොමු කරන්න ඒ නිසා මේ පන්සල් වල හාමුදුරුවන්ට සිද්ධ වෙලා තිබෙනවා අර විදිහට විවිධ වෘත්තීන් කන් සිද්ධ වෙලා තිබෙනවා සමහර හාමුදුරුවෝ ගුරු වෘත්තිය කරන්නේ ඔබතුමා දන්නවා ඇති පන්සල් නඩත්තු කරන්න ආ වෙන වෙන ඒ වෘත්තීන් කන් සිද්ධ වෙලා තියෙන අටපිරිකර විකුරනවා ඔබතුමා දන්නවා දැන් ඔය කිව්වට දැන් බලන්නකෝ ඔබතුමාගේ මේසරේ අයවැය යෝජනා මේසරේ තිබෙනවා ඌණ සංවර්ධිත විහාරස්ථාන 500ක් සංවර්ධනය කරන්නට රුපියල් මිලියන 185ක් වේදම් කරලා තියෙනවා පන්සල් 500ක් සංවර්ධනය කරන්න මිලියන 185ක් ඔබතුමා කල්පනා කරනවද මෙතරම් කඩාවැටීම ලක් වෙලා තිබෙන මේ පන්සලක් ගොඩනගන්නේ දැන් තමුන්නාසල මේ 500 තෝරගන්නේ නැත්තේ අත්‍යවශ්‍යයෙන් දිනුන කළ යුතු පන්සල් කියලා හිතලානේ හැබැයි මේ එක පන්සලකට රුපියල් ලක්ෂ 3000ක් දීලා රුපියල් ලක්ෂ 3000යි මේ 500ට තමුන්නාසගේ මේ අයවැය යෝජනාව අනුව ගත්තට පස්සෙම ලක්ෂ 3000ක් පන්සලකට දීලා ඔය පන්සල් නගා හිටවන්න පුළුවන් කියලා තමුන්නාස හිතනවද ඔව් මේක වැරදිද මං කියන එක ඔව්
මගේ අරමුදල ඉදරම් මදි අමාත්‍යංශ ජනාධිතුමාගේ එකක් එනවා සංස්කෘතික අරමුදල අපි ඔක්කොම ඒකේ භාවයකින් මේ වැඩි පිළිවෙල ඔය මුදල් ඔක්කොම අපි යෝජනකන් ඉදිරියේදී ඒ කරලා ඒ මුදල් ඒ විදිහට පන්සලකට අයවැයක් හැදෙන අවුරුතුනක ඒ මුදල් ඔක්කොම ඒකාබද්ධතාවය නැත්නම් ඒක පන්සලට ඔක්කොම දෙනවා.
ඒක තමයි එහෙම
දැන්. ඔක්කොම. ඒක නැති කරන්නේ අපි හදන්නේ.
අකිල ඇමතුමාට අමාත්‍යංශ ගණනාවක් තියෙනවා. දෙපාර්තමේන්තු ගණනාවක් තියෙනවා. තමුන්නාසර පුළුවන් බුද්ධාසන අමාත්‍යංශර ඔක්කොම ටික පවරගෙන වැඩ කටයුතු කරගෙන යන්න. ඔව්.
මුදල ඉතුරු කරලා වංචා කරුඹ පෞගේ කාලේ මිලියන 500ක් පන්සල් දාහකට ලක්ෂ 5 දුන්නා. ආරම්භයක් මෙහෙම කියන්නේ.
ඒක ඒක
තියෙනවා. ඒ ඔක්කොම අපි එකපාර දෙනවා. අපි අපි කමිටුවක් ටාස්ක් ෆෝස් එකක් ඉදිරි.
ඒක තමුන්නාසික අයවැය යෝජනාවල තමයි තිබෙන්නේ තමුන්නාසික අමාත්‍යංශයට.
නෑ
මම ඒ අමාත්‍යංශය පන්සල්ක ලක්ෂ 3 හමාරක් දීලා දැන් කියනවා බුද්ධ ආගම දිනු කරනවා කියලා.
ආ ටාස්ක් ෆෝස් එකක් විදියට මේ මුදල් ඔක්කොම අර කිව්ව ප්ලෑන් එකට කරන්න යන්නේ.
දැන් මම මම කියන්නකෝ දැන් ඔන්න ඊළඟ යෝජනාව තමයි ඌණ සංවර්ධිත දහම් පාසල් 600ක් සංවර්ධනය. ඒකට වෙන් කළා තියෙනවා මිලියන 175ක්. ලක්ෂ 1750ක්. ඉතින් මේ ලක්ෂ මම බැලුවොත් එහෙම ඇමතුමා රුපියල් 290000ක් තමයි දහම් පාසලකට යන නියමිත වෙලා තිබුණේ මේකෙන්. දැන් තමුණාස කියනවා ඒකත් කොහෙන් හරි වෙන තැනකින් එනවා කියලා. ඉතින් මෙහෙම තමයි සලකලා තියෙන්නේ. කියනවා කියනවා බුද්ධ ආගම නිසි තැන දෙනවා පෝෂණය කරනවා සුරක්ෂිත කරනවා ව්‍යවස්ථාවට අත තියලා දියුරුවට වැඩේ කරන්න ගත්තට පස්සේ ඒක එහෙම පේන්නේ නැහැ. ඒ නිසා තමයි මේ මම කියන්න හැදුවේ දැන් මේ සාසෙන් ඇතුල් වෙනකොට අපේ හාමුදුරුවෝ සිවුරු පුරව ගන්නකොට දස්සිල් සමාදන් වෙලා 10 වෙනි ශික්ෂාපදයේ හැටියට කියනවානේ රන් රිදී මසු කහවණු පිළිගැන්මෙන් දුර වෙනවා කියලා නේද? ජාත රූප රජත පටිග්ගහ වේරමණී ශික්ෂාපදයන් සමාදියාමි කියලා තමයි දුර පොරොන්දු වෙන්නේ. හැබැයි ශික්ෂාපදයේ කිව්වට හාමුදුරන්ට සිද්ධ වෙනවා මේ ඔක්කොම රන් මසු කහවණු එකතු කරගෙන පන්සල ගොන්න ගන්න. ඒ නිසා තමුන්නාන්සේලා දේශපාලන අවශ්‍යතාව අනුව නෙමෙයි සාසනික අවශ්‍යතාවය අනුව ඒවට අවධානය යොමු කරන්න කියලා මං ඉල්ලනවා. ඉතින් දැන් අපි පන්සලට ගියාම ඇමතුමා ඔබතුමාටම පේනවා ඇතිනේ අපේ පන්සල් නඩත්තු කරන්නේ කවුද? දියුණු කරන්න උදව් කරන්නේ කවුද? දැන් ගොඩක් තැන්වල තියෙන මල් ආසනේ හරි විහාර මන්දිරේ හරි දානශාලාව හරි නේද? ඔය ඔක්කොම දියුණු කරලා තියෙන්නේ දානපතියන්ගේ පරිත්‍යාගයෙන්. අපේ නියෝජක කතානායකතුමා හොඳට දන්නවා ඔබතුමාගේ මෑණියන් කොච්චර ඒ වුණේ මහන්සි වුණාද කියලා. ඉතින් හැමතැනම තියෙනවා දෙමව්පියන් පිම්පිස මල් මල් අසුන කරලා තියෙනවා අහවල් එක් කරලා තියෙනවා මේ කියලා. දැන් ඔහොම තිබෙන රටක තමයි නැමැතුමා මේ දෙමව්පියන්ට පිම්පිස කරන වැඩ. ඒගොල්ලෝ කරන්නේ තමන්ගේ පුජ්‍යලි දන පරිත්‍යාගය. හැබැයි අපිට මේ මේ දවස්වල සාකච්ඡා වෙන්නේ මොකද්ද? දෙමව්පියන්ට පිම්පිස සොහොන්කොත් හදලා තියෙනවා රජයේ මුදල් වලින්. රජයේ මුදල් වලින් සොහොන්කොත් හදාගෙන දැන් ඒකේ පරීක්ෂණ යනවා. මම දැක ඊයේ FCID ක අධිකරණ වාර්තා කරලා තියෙනවා වීරකඩිය ප්‍රාදේශ සභාවේ අනුමැතියවත් අරගෙන නැහැ කියලා. ඉඩම් සංවර්ධනය කිරීමේ දෙපා සංස්ථාවට මේ ජනතාවගේ බදු මුදල්. දැන් මෙහෙම කරන්න පුළුවන්ද? ඒ කියන්නේ පින් ගත්තර කමක් නැහැ තමන් හරි හම්බ කරපු දේවල් වලින්. රටේ ජනතාව කරන්නේ එහෙමයි. මල් ආසනයක් හදලා නේද පන්සලට වතුර රයින්න වතුර ටික අරගෙන දීලා විදුලිය අරගෙන දීලා දෙමව්පියන්ට පින් පමුණවනවා. දැන් මේක රජයේ සල්ලි. ජනතාවගේ බදු මුදල්. නෑ නෑ ඉන්න ඉන්න බයිනවයි කියන එන්න වාඩියෙද. ජනතාවගේ බදු මුදල් වලින් ජනතාව දුක් මහන්සියෙන් හම්බ කරලා රජයට ගෙවන බද්ද තමන්ට පින් අයිති කරගන්න දා ගන්නවා. ඉතින් මේ පරීක්ෂණ අරගෙන ගිහිල්ලා මොකක් හරි නීතිමය ක්‍රියාමාර්ග ගන්න ගත්තට පස්සේ තමුන්නාසලගේ ආණ්ඩුවෙම තමයි කට්ටිය මැදිහත් වෙලා ඒව වළක්වන්න තියෙන්නේ. ඉතින් මෙහෙම පින් කරගන්න එකක් අපි දැකලා නැහැනේ බුද්ධ ආගමේ කොහෙවත් එහෙම ගන්නලා නැහැ. සාමාන්‍යයෙන් ඔය බෞද්ධ සාහිත්‍යයේ තියෙනෙත් ඇමතුමා බුදු ගුණ අලංකාරය තියෙන මෙහෙම කවියක්. ඇතු රකිනා පිනිස දාලන අනුන් සස්ලෙස එකෙකුට වැඩ පිනිස නොදිති උදුරා එකෙකුගේ යස. විශාලා මහනුව රජුරෝ රජුරට උපදෙස් දෙනවා මේ ඇත්තුන්ට කන්න දෙනකොට ඒ ශස්්‍ය සම්පත දෙනකොට තමන්ගේ කුපුරෙන් කපාගෙන දෙන්න අනුන් ගේවෙන් කපාගෙන දෙන්න එපා කියලා. එහෙම තමයි මේවැ උපදෙස් දුන්නේ. ඉතින් අවුරුදු 2300ක් තිස්සේ උපදෙස් පිළිපැද්දනම් රජයේ බදු මුදල් වලින් අම්මගේ තාත්තගේ සොම්කොත් හදන තැනකට මේ රට පත් වෙන්නේ නැහැ. ඉතින් මේ එසම මම ඔබතුමාගේ අවධානය යොමු කරන්න කැමති එක පැත්තෙන් ගත්තොත් මේ බන්සල් වල භෞතික සංවර්ධනයට මීට වඩා වැඩි අවධානයක් මීට වඩා වැඩි මුදල් ප්‍රතිපාදනයක් වෙන් විය යුතුයි. ඊළඟ කාරණාව තමයි කොච්චර පන්සල් වල ඉදිකිරීම කරත් වැඩක් නැහැ සාසනේ පවත්වා ගන්න බෑ හාමුදුරු නැත්තම්. දැන් වෙලා තිබෙන දේ තමයි ඔබතුමාම දන්නවා මේ අපේ පන්සල් වල හාමුදුරු මේම් ගත්තොත් එමේ ඈත දුෂ්කර ගම්මානවල ඉතාම දුකසේ තමයි මේ වැඩ කටයුතු කරගෙන යන්නේ. මහාන කරගන්නේ තෙවැනි පවුල් වලින්. ඔබතුමා දකින්න ඇති පහුගිය දවස්වල මාතර අර එක තාත්තා කෙනෙක් තමන්ගේ දරුවෝ 3 දෙනාවත් එල්ලලා ඒ තාත්තත් එල්ලලා මැරුණා. ඒ දරුවෝ 3 දෙනා අතර හිටියා පුංචි සාමනීර හාමුදුරු කෙනෙකුත්.
එතකොට ඒ පවුලේ ඉන්න දරුවෝ හතර දෙනාගෙන් ගැහණු දරුවෝ දෙන්නයි පිරිමි දරුවෝ දෙන්නයි පිරිමි දරුවෝ දෙන්නව මහාන කළා තියෙන්නේ. ඒ මහාන කළා තිබෙන්නෙම ඒ පවුල විඳින දුෂ්කරතාවය නිසා ආර්ථික දුෂ්කරතාවය. ඒ ලොකු හාමුදුරුවෝ වැඩ වාසය කරන ඕමල්බ සෝපිත හාමුදුරුවන්ගේ පන්සලේ. ඉතින් දැන් අපේ ඔය ඈත දුෂ්කර ගම්මාන වලින් සාසනයට එන බොහෝ හාමුදුරුවෝ එන්නේ එවැනි ඉතාම අන්ත දුෂ්කර ආර්ථික දුෂ්කර සාධක පවුල් වලින්. ඉතින් ඇත්තරම ගත්තට පස්සේ බුද්ධාසන අමාත්‍යාංශයට වගකීමක් තිබෙන්නට ඕන ඒ හාමුදුරුවන් නඩත්තුකම් රකබලා ගන්න. මොකද ඔවුන් ඇවිල්ලා මේ නගරේ තියෙන මහා සැප සම්පත් තියෙන අසපුවල මහණ වෙන්නේ නැහැ. ඔවුන් මහණ වෙන්නේ එවැනි ජාතියේ පන්සල් වල. ඔව්.
මම දන්නවා එකරා භවන ස්වාමීන් වහන්සේ අතර වෛද්‍යවරු ඉංජිනේරු තරුණයෝ හුඟක් පැවිදිලා ඉන්නවා. ඔබතුමාත් මට පේනවා ක්‍රමක්‍රමයෙන් මේ නිවරට එනවා කියලා මාර්ගයට එන බව. මම සාදු කියනවා.
නෑ
මම මේකට ඔබතුමා මම මේලා මම කියන්න ඕනා අහිංසක එක මම දන්නවා බුඩා සාදුලා තමන්ගේ අම්මා තාත්තා දුක් විඳින පැල්පතේ ඉන්න ඒ තැන අපේ හතර දෙනෙක් කියන ප්‍රතිපත්තියට මම පිළිගන්නවා ස්තුති අඳිනවා. අපි ඒක මගේ ලේකම් මෙතන ඉන්නවා ලියාගෙන අනිවාර්යයෙන් අපි වෙනම අරමුදලක් එවැනි ස්වාමීන් වහන්සේ ආර්දුෂ්කරතල් තම පැවිදි බවට පත් වූ ඒ නිවසවල් හදීමේ හෝ ආර්ථික මාර්ගයකට ක්‍රමයක් අපි ඒකබද්ධ කමිටුවෙන් සකස් කරනවා. මම බොහොම ස්තුතියි අදහස.
ඔව් තමුන්නාන්සේට පුළුවන් ඒ නිවාස නිවාස අමාත්‍යාංශයත් එක්ක කතා කරලානේ නිවාස අමාත්‍යාංශයත් කතා කරලා වැඩේ කරන්න පුළුවන්. ඉතින් ඔව් හරි ඒ වගේම තමයි ඒ නිසා මේ අනිත් පැත්තෙන් මේ හාමුදුරු උපවැදවීම ගත්තොත් ප්‍රවණතාවයක් හැටියට තියෙනවා සංඛ්‍යාත්මකවත් වැඩි මේ 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 ආර්ථික දුෂ්කරතා නිසාම තමයි මේ තත්ත්වයට පත් වෙන්නේ. ඒ පිළිබඳව අවධානය යොමු කරන්න කියලා මම ඉල්ලනවා. ඒ වගේ මම කැමති ඊළඟට මේ මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශ දිහාවටත් යොමු වෙන්නට. ඇත්තරම ගත්තොත් තමුන්නාන්සේලාත් කල්පනා කරලා බලන්න ඕන මම කලින් කිව්ව වගේම මේ රටේ ආගමික සංහිඳියාව හදනවා නම් ඒ අමාත්‍යාංශයට සැලකිතු කාර්යභාරයක් තිබෙනවා. හජ් වන්දනාව යන පිරිසට කෝට එක වෙන් කර දීමට එහා ගිහිල්ලා මේ මුස්ලිම් ජනතාව අතර ආගමික සංහිඳියාව වෙනුවෙන් වේගෙන් වැඩ කළ යුතුයි කියලා මම හිතනවා. ඒ නිසාම විශේෂයෙන් ඉස්ලාම් අධ්‍යාපනය ව්‍යාප්ත කිරීමේදී දැන් මම මේක අධ්‍යාපන අමාත්‍යාංශෙත් අමතුමාගේ අවධානය යොමු කරා. මෞලවිවරු පත් කිරීම 2009 තරඟ විභාගයක් තිබුණා. ඒ තරඟ විභාගයේදී 144 දෙනෙකුට පත්වීම් දුන්නා. තව 240ක් ඉතිරි වෙලා ඉන්නවා. තවමත් ගත වෙච්ච අවුරුදු 7ේම මේ මෞලවි පත්වීම් ලබා දීලා නැහැ. දැන් සමහර අයට මේ විභාගයෙන් සමත් වෙච්ච මෞලවි වරුන්ට අවුරුදු 35 පැනනට පස්සේ රජය රැකියා ගන්න හම්බෙන්නේත් නැහැ. ඒ නිසා මම ඒ ගැන අවධානය යොමු කරනවා. ඔව් ගුරු පත්වීම්. ඒ නිසා මේ ඉස්ලාම් අධ්‍යාපනය ප්‍රචලිත කිරීමේදී විධිමත්ව එය දරුවන්ට උගන්වන්නට නම් මේ මෞලවි පත්වීම් දීම අත්‍යවශ්‍ය කරනවා. ඊළඟට තමුන්නාසෙලාගේ අධ්‍යාපන විද්‍යාපීඨයක් තිබුණා දර්ගා නගරේ බේරුවල අලුත්ගම. ඒක තිබුණා ඉස්ලාම් ආගමික උගන්වන පාඨමාලාවක්. මීට අවුරුදු 5කට කලින් ඒ පාඨමාල නතර කළා කිසිදු හේතුවක් නැතුව. දැන් මේක අට්ටාලච්චේනේ විද්‍යාපීඨයේ පමණයි මේක සිද්ධ කරමින් තිබෙන්නේ. නිසා මේ පිළිබඳවත් ඔබතුමාලගේ අමාත්‍යාංශය මම අවධානය යොමු කරනවා. තාම කියලා නැහැ පටන් ගන්නවා කියලා මම මේ පිළිබඳ හොඳයි අවධානය යොමු කරනවා. හොඳයි ඒ නිසා මේ ආගමික කටයුතු සම්බන්ධ අමාත්‍යාංශ හතරටම මම අවධාරණය කරන්න කැමති නැවත වතාවක් අපේ රටේ මේ ගොඩනැගෙමින් පවතින ආතතිය ආගමික ගැටුම් සම්බන්ධ ආතතිය දුරු කිරීම සඳහා තමන්ගේ අමාත්‍යාංශයෙන් එහා ගියපු ජාතික වැඩපිළිවෙලට අවතීර්ණ වෙන්න කියලා මම ඒ අමාත්‍යාංශ හතරේ මේ දෙපාර්තමේන්තු හතරෙම ආරාධනා කරනවා. ඊළඟට මම අවධානය යොමු කරන්න කැමති මේ විද්‍යා තාක්ෂණ පර්යේෂණ අමාත්‍යාංශ දිහාවට. දැන් මේක තමයි ඊළඟ ප්‍රශ්නය. අපි මේ අමාත්‍යාංශයේ කාර්යභාරය බවට හඳුනාගෙන තින්නේ කොහොමද? අපිට පුළුවන්කම ලැබිලා තිබෙනවද සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කරලා තර්කානුකූල චින්තනය වර්ධනය කරලා ඒ ජනතාව මේ සියවසට ගැලපෙන ජනතාවක් බවට පත් කරන්නට? ඒ සම්බන්ධයෙන් අපි කාටත් තියෙන්නේ ඒ අසමත්භාවය පිළිබඳව කනගාටුවක්. දැන් මට උපුටා මම කැමති උපුටා දක්වන්නට අද ලෝකේ ඉන්න ඉතාම දක්ෂ විද්‍යා සංනිවේදකෙක් වන ඇමරිකාවේ තාරකා භෞතික විද්‍යාඥයෙක් ඩොක්ටර් නීල් ඩිග්‍රාස් ටයිසන් ඔහු කියනවා මෙන්න මෙහෙම
විද්‍යාත්මක සාක්ෂරතාවය හරියට මනසට ලබා දෙන බුද්ධිම එන්නතකට සමානයි. අපේ නොදැනුවත්කම හරහා අප රවටන්නට බලා සිටින සටකපට තක්කඩින්ගෙන් බේරීමට හොඳම උපක්‍රමයයි. එනිසා ලෝකයේ දැන් සංවර්ධනයෙන් ඉදිරියෙන් රටවල් සාක්ෂරතාවය පිළිබඳ අවධානය යොමු කිරීමේදී ඔවුන් මේ සයින්ටිෆික් ලිටරසි එහෙම නැත්නම් විද්‍යාත්මක සාක්ෂරතාවය පිළිබඳ වැඩි අවධානයක් යොමු කරනවා. අපේ සාක්ෂරතාවය අතින් අපි කොච්චර ඉහළින් කියලා කිව්වත් අපි විද්‍යාත්මක සාක්ෂරතාවය අතින් ඉන්න නම් ඉතාම පහළ. ඒ නිසාම කොහේ හරි ඉන්න ඕනෑම මිත්‍යා දෘෂ්ටිකයකට පුළුවන්කම ලැබෙනවා ව්‍යාපාරික අරමුණකින් හරි දේශපාලන අරමුණකින් හරි තමන්ගේ ඒ මිත්‍යා දෘෂ්ටිය මේ සමාජයේ සමාජගත කරන්නට. ඒක අපි දකිනවා. අද ගත්තොත් එහෙම උදේට රූපවාහිනී චැනල් ටික බැලුවොත් විවිධ වේශයෙන් එන මිත්‍යා දෘෂ්ටිකයෝ ඉන්නවා. අපි විද්‍යා තාක්ෂණ පර්යේෂණ අමාත්‍යාංශය කියන්නේ ජනතාවට විද්‍යාව අරගෙන යාම සඳහා එහි මූලික අරමුණ බවට පත් කරගෙන තිබෙනවා නම් මෙවැනි මිත්‍යා දෘෂ්ටීන් වළක්වන්න මොනවද කරලා තිබෙන්නේ? ඔය ඕන චැනල් එකක් දාගෙන බැලුවොත් එහෙම රවුල වවාගත්ත, කොණ්ඩේ වවාගත්ත, අර ජපමාලයක් දාගත්ත, හග්ගෙඩියක් අරගත්ත, ඔය කවුරු හරි ඇවිල්ලා බොරුව පුරලා යනවා. ඒවට වටිනාකමකුත් තියෙනවා, ඒවට මිල මුදලුත් හම්බෙනවා, ජනතාවත් රැවටෙනවා, චැනලයේ නිසා ජනතාව තවත් විශ්වාස කරනවා. ඉතින් දිගින් දිගටම මිත්‍යා දෘෂ්ටිකත්වය රට ඇදගෙන යනවා. ඕක දේශපාලනිකවත් පාවිච්චි කරනවා. ඉතින් මීට කලින් අපි දැක්කනේ, කියන්නේ රටේ රාජ්‍ය නායකයා අර බෝලයක් තියාගෙන කරකෝ ඉන්නකොට, ඉතින් ආයේ තව කවර කතා දැමතුමා විද්‍යා තාක්ෂණ පර්යේෂණ අමාත්‍යංශය තියාගෙන මොකටද? ඉතින් එහෙම නෙමෙයි මේක තිබුණේ. ඉතින් එහෙම තිබුණු රටක් නිසා මම හිතනවා මෙන්න මේ දැනුවත්ව කරන දේශපාලනික සහ ව්‍යාපාරික අරමුණෙන් කරන මේ මිත්‍යා දෘෂ්ටීන් වළක්වීම සඳහා මේ අමාත්‍යංශයට වගකීමක් කාර්යභාරයක් තිබෙනවායි කියලා. එහෙම නැත්නම් ගත්තොත් එහෙම තමුන්නාසල විද්‍යාතා මධ්‍යස්ථාන ආරම්භ කරලා විභාග ප්‍රතිඵල හරි එහෙම නැත්නම් කැම්පස් එකට ඉල්ලන්නට ඒ කම්පියුටර් එක පාවිච්චි කරගන්න අවස්ථාව දීමෙන් එහාට ගියපු නේ. දැන් කරන්නේ ඒකනේ විද්‍යාතා මධ්‍යස්ථානයේ අපේ විද්‍යා තාක්ෂණ පර්යේෂණ අමාත්‍යංශය රටේ කතාබහට කරලියට එන්නේ දරුවන්ට විශ්වවිද්‍යාල ප්‍රවේශයට ඇප්ලිකේෂන් පුරව ගන්න ගියාට පස්සේ එතනින් එහාට ගිහිල්ලා මේ විද්‍යාව සාමාන්‍ය ජනතාව අතර ප්‍රචලිත කරන්නට, ඒ කියන්නේ තර්කානුකූල චින්තනය ජනතාවට ලබා දෙන්නට මීට වඩා වැඩපිළිවෙලක් ඕන කියලා අපි කියනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් බොහෝ මාධ්‍ය මේක අනිත් පැත්තේ ඇසිරෙද්දී මම මේ අවස්ථාවේදී ස්තුති කරන්න කැමති ජාතික රූපවාහිනියේ සභාපතිවරයාට සහ කාර්ය මණ්ඩලයට යථාරූප වැඩසටහන. ඇත්තටම ගත්තොත් මේ මිත්‍යා දෘෂ්ටීන් තුරන් කිරීම සඳහා වෙච්ච ඉතාම රැඩිකල් පියවරයක් අනුගමනය කළා තිබෙනවා. අපි දැක්කා ඒක ඒ වැඩසටහන පවත්වාගෙන යනකොට විවිධ බාධා එල්ල වුණා. ඒක නතර කරන්න හැදුවා. නමුත් සභාපතිතුමත් මැදිහත්වල ඒක පවත්වාගෙන යනවා. අපි ඒ සම්බන්ධ ස්තුතිවන්ත වෙනවා. අපි ආරාධනා කරනවා ඉතිරි මාධ්‍ය ආයතන වලටත් මෙවැනි දේවල් ආරම්භ කරන්නට කියලා. දැන් බලන්න ඇමතුමා මේ අපේ රටේ තිබෙන ඉතාම තරංකාරී මේ කුඩා දරුවන් ශිෂ්‍යත්ව විභාගයේ ලං වෙනකොට මේ අය කොච්චර ඉස්සරහට එනවද? මේ බොරු බේගල් කාර්යෝ දැන් තියෙනවා ශිෂ්‍යත්ව පාස් වෙන්න ජීවන් කරපු පැන්සල් දෙනවා, ජීවන් කරපු පෑන් දෙනවා. ඒව බෙදාහරිතන් තියෙනවා. ඒක මහ ව්‍යාපාරයක්. එතකොට මේ ඒ දරුවන්ගේ මේ පුංචි දරුවෝ මහා තරඟයකට යොමු කරලා තවත් මේක දැන් ඇත්තරම මේ ඔය ජීවන් කරන හැට හරි කපුකම් කරන හැට හරි පුළුවන් නම් ඒ දරුවෝ කොට දාන්න. කපුවන්ගේ දරුවෝ ඉහළ විභාගෙ සමත් වෙන්න එපාය. එහෙම බලන්න එපා. එහෙම නෙවෙයිනේ. ඒසම් මේක ඇත්තරම ගත්තොත් එහෙම අපේ රටේ අසරණ අහිංසක මිනිස්සු රවට්ට ගන්න මාධ්‍යයක් වඩ මේක පත් වෙලා තිබෙනවා. ඒ නිසා මම ඉතුරු කාරණා පැත්තක තියලා ඔබතුමාගේ අවධානය යොමු කරනවා මෙන්න මේ සම්බන්ධයෙන් වැඩිමනත් අවධානයක් යොමු කරන්නට කියලා. ඊළඟට මම කැමති විදුලි සංදේශ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශ දිහාට හැරෙන්න ඇමතුමාන පේන නැහැ. කොහොම වුණත් දැන් ඔබතුමා ඇමතුමාම දන්නවා ඇති මේ වෙනකොට විදුලි ටෙලිකොම් ඉංජිනේරු සංගමය වැඩවර්ජන ක්‍රියාමාර්ගයට අවතීර්ණ වෙලා ඉන්නවා. යම්කිසි ආකාරයක උද්ඝෝෂණයේ ක්‍රියාමාර්ගයකට ඔවුන් දෙසැම්බර් පළවෙනිදා ඉඳලා එහි ප්‍රධාන විධායක අධ්‍යක්ෂවරයාත් එක්ක කිසිදු සාකච්ඡාවකට යන්නේ නැතිය, ඔහු දෙන නියෝග පිළිපදින්නේ නැතිය කියලා ලිඛිතව දන්වලා තිබෙනවා. ඒතර මේක මේ අද ඊයේ පැන නැගිච්ච ප්‍රශ්නයක් නෙවෙයි. පහුගිය කාලයක් තිස්සේ පැන නැගිලා සාකච්ඡා කරලා විසඳුම් හොයන්න උත්සාහ කරලා, නමුත් දැන් ඒක අවසාන අදියරට පැමිණලා තියෙනවා. දැන් ඒ ඉංජිනේරු සංගමයේ ඉදිරිපත් කරන චෝදනා ගණනාවක් තියෙනවා. එකක් තමයි පහුගිය කාලයක් පුරා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය මූලිමේ වශයෙන් අත්කරගෙන තිබෙන අස්ථාවරය සහ පාඩු 2008 රුපියල්
අපි දැන් මන්තුතුමා දැන් 12.17යි ඔබතුමා දිගටම 30 වෙනකම් කතා කරනවා නැත්නම් නවත්වනවද ඔබ දැත්ත තව මන්ත්‍රීට කතා කරන්න ඉඩම ඇති වෙනවා
මම කතා කරලා ඉවර කරනවා
30 වෙනකම් ගන්නවද
ඔව් විනාඩි කීයක් තියෙනවා
එහෙම වුණොත් තව 12ක් කතා කරන්න
හරි
එදන් ගලප්පති මැතිතුමා විනාඩි 8ක් දෙන්න වෙනවා
හරි ගමන්
හොඳයි
ඉතා හොඳයි
හරි මේ ටෙලිකොම් ආයතනය දැන් තමුන්නාන්සේලා පහුගිය කාලෙදී පෞද්ගලික අංශයත් එක්ක කටයුතු කරලා පෞද්ගලීකරණය ක්‍රියාවලිය ඉස්සරහට අරගෙන යනකොට නිකන් උදාහරණයක් මේක තමයි මොඩල් එක කියලා ගත්ත ආයතනය. તો 2008 ඇත්තටම රුපියල් බිලියන 38ක ආදායමක් උත්පාදනය කළා තිබෙනවා. හැබැයි අද වෙනකොට බිලියන 36ක ණයක් උරුම කරගෙන තියෙනවා. එතකොට දැන් මේ ආයතනය ගොඩදැමීම සඳහා මේ ආයතනයේ ආර්ථික සංවර්ධනය වේගවත් කිරීම සඳහා කියලා තමයි මේ පත්කිරීම කරලා තියෙන්නේ. එතකොට මම අහන්න කැමති මේ පෙන්눔 කරලා තියෙන ආකාරයට මේ තියෙන්නේ පහුගිය දවස්වල විශේෂයෙන් අවුරුදු කීපයක 2000 ඉඳලා 2016 දක්වා ඔවුන්ගේ මූල්‍ය ප්‍රගතිය ගත්තට පස්සේදී 2008න් පස්සේ සැලකිය යුතු අවගමනයක් පෙන්눔 කරනවා. විටින් විට යම්කිසි ආකාරක විචලනයක් තිබුණත් සැලකිය යුතු අවගමනයක් පෙන්눔 කරනවා. ආදායම් සීමාව සහ ලාභේ. ඒ වගේ අනිත් පැත්තෙන් ඔවුන්ගේ ණය සීමාව වේගෙන් ඉහළ ගිහිලා තියෙනවා. ඒත් මෙහෙම තිබෙද්දී දැන් මේ සම්බන්ධයෙන් දිගින් දිගටම එහි කලමනාකාරීත්වය දිහාවට ඇඟිල්ල දික් වෙලා තිබෙනවා. නමුත් කරපු දෙයක් නැහැ. ඒ වගේම මේ ටෙලිකොම් එකේ සංවිධාන ව්‍යුහය එය ප්‍රතිසංවිධානය කරන්නට රීස්ට්‍රක්චර් කරන්නට රීඅලයින් කරන්නට කියලා එහි ප්‍රධාන විධායක නිලධාරියා විසින් විවිධාකාරයේ ක්‍රියාමාර්ග අනුගමනය කළ තිබෙනවා. මේ සඳහන් කරන ආකාරයට ගරු නියෝජ්‍ය කතානායකතුමනි 2015 සැප්තැම්බර් මාසෙ ඉඳලා මාස 20ට මේ ප්‍රතිසංවිධානය සඳහා පමණක් චක්‍රලේක 30ක් නිකුත් කළ තියෙනවා. චක්‍රලේක 30ක්. ඒතර එහෙම තත්ත්වයක් තිබියදී දිගින් දිගටම මේ ආයතනයේ පවර් ලබන්න එමත මේ ආර්ථික වශයෙන් අස්ථාවරණ තැනකට යනවා මිසක් එතනින් එහා ගොඩ එන්න සමත් වෙලා නැහැ. ඒ වගේම එතුමාට තිබෙනවා චෝදනාවකුත් මේ පහුගිය කාලේ විශේෂයෙන් දින 100 ආණ්ඩුව ඇතුළතදී බඳවා ගැනීම සම්බන්ධයෙන් ඒ බඳවා ගැනීමේදී අධ්‍යක්ෂ මණ්ඩලය අනුමැතිය අරගෙන නැහැ. මට ඕනනම් ඉදිරිපත් කරන්න පුළුවන් ඒ අය මොන මොන ප්‍රදේශ වලින්ද ආවේ මොන මොන ආකාරයෙන් නගර සභා ප්‍රාදේශ සභා වල නියෝජ්‍ය බවට පත් වෙලා හිටියාද කියලා. කොහොමනත් මෙන්න මේ ආකාරයට ඉදිරිපත් කරන චෝදනා ප්‍රමාණයක් තියෙනවා. අනික් කාරණේ තමයි ඔහුට චක්‍රලේක වලින් හිමි වෙලා නැති සංග්‍රහ දීමනා අධික වශයෙන් භාවිතා කළා තියෙනවා. 2015 ජනවාරි දෙසැම්බර් අතර කාලය තුලදී සංග්‍රහ දීමනා පමණක් ලබාගෙන තිබෙනවා රුපියල් 46,66,000. 2016 ජනවාරි සිට ඔක්තෝබර් දක්වා සංග්‍රහ දීමනා පමණක් 27,79,000 එකතුව රුපියල් 175,000. එතකොට මේ ඔවුන්ගේ යම් ඒ නිලධාරීන්ට යම් සීමාවන් පනවලා තිබෙනවා සංග්‍රහ දීමනා ලබා ගැනීමේදී මේ සංග්‍රහ දීමනා මෙච්චර ප්‍රමාණයකට අරගෙන මේ ප්‍රධාන විධායක නිලධාරීවරයාගේ පුද්ගලික ගිණුමට තමයි මේ දීමනා බැර වෙලා තිබෙන්නේ. ඉතින් මේ කරුණු සියල්ලම ඉදිරිපත් කළ තියෙද්දිත් මම කැමති අතර මේ වෙලාවේ හරින් ප්‍රාන්ත ඇමතුමා හිටියා නම් මට දැනගන්න උවමනාව තිබෙනවා මේ පත් කරන ලද ප්‍රධාන විධායක නිලධාරියා ඌට ගුවන් සමාගම් ශාස්ත්‍රයේ විවිධ අධ්‍යක්ෂීම් තියෙනට පුළුවන්. නමුත් මම අහන්නේ මේ නිලධාරියාගේ වැටුප සහ දීමනා කොපමණද කියන එක මේ පාර්ලිමේන්තුව දැනගන්නට ඕනේ. මොකද මෙතරම් ප්‍රමාණයකින් මේ වගේම මහා අධ්‍යක්ෂීම් තියෙනවා කියලා ගුවන් සමාගමට ගෙනාපු අය අවසානයේ දැන් අපේ ශ්‍රී ලංකා එයාලයින් එක ගොඩ දාගන්න බැරි තත්ත්වයට පත් වෙලා තියෙන නිසා දැන් මම කැමති එතුමා තමන්ගේ කතාවේ උත්තර දෙවි කියලා මෙන්න මේ ප්‍රධාන විධායක නිලධාරියා සම්බන්ධයෙන් එහි ඉංජිනේරු සංගමයේ නගන චෝදනා තමුනාසේ පිළිගන්නවද ඒවට තමුනාසේ ඇමතිවරයාට ගන්න ක්‍රියාමාර්ග මොනවද කියලා මේ පාර්ලිමේන්තුව දැනගන්නට කැමති. ඊළඟට පහුගිය අවුරුද්දේ මුල් මාස කීපයේ ටෙලිකොම් එකේ වැඩ වර්ජනයක් තිබුණා. ඒ මෑන් පවර් සේවකයන්ගේ ඒ වැඩ වර්ජනය නිසා ඇත්තටම මේ සේවාව පවත්වාගෙන යන්න කියලා තවත් එලියන් සේවකයන් අවුට්සෝස් කළා. සේවකයන් 420ක් සහ වාහන 120ක්. දැන් මේ සඳහා මිලියන 560ක් ගිහිලා තියෙනවා. ඒ සේවකයායි වැඩට සම්බන්ධ වුණා. ඒතොර ඇයි මේ අවුට්සෝස් කරපු එක තවදුරටත් පවත්වාගෙන යන්නේ? අවුරුද්දකට මිලියන 500ක් වියදම් කරලා. මේ සම්බන්ධ ප්‍රශ්නයක් තිබෙනවා මම හිතනවා මේකටත් ඔබතුමා උත්තරයක් දෙවි කියලා. ඊළඟට මම අවධානය යොමු කරන්න කැමති තවත් කරුණු කීපයක් පිළිබඳව සංචාර කටයුතු අමාත්‍යාංශයේ දැන් තමුණාසලගේ පහුගිය අයවැලේකන කීපෙන් බැලුවට පස්සේ අපිට පේනවා සංචාරක ව්‍යාපාරයෙන් ආර්ථිකයට දායකත්වයක් ලබා ගන්න කරන උත්සාහයන්. සංචාරක ව්‍යාපාරයේ සංඛ්‍යාත්මකව යම්කිසි ආකාරයක වැඩිවීමකුත් තිබෙනවා. මම ගිය අයවැය සඳහන් කරපු ආකාරයටම අපිට තවමත් යුරෝපීය රටවලින් එන සංචාරකයන්ගේ ගණන අපිට සතුට වෙන්න පුළුවන් මට්ටමක තියෙනවා. කෙසේ නමුත් අපි සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම අපේ ආර්ථිකයේ වැදගත් කොටසක් කියලා සලකනවා නම් ඒ සඳහා වෙච්ච ප්‍රමාණවත් මැදිහත් වීමක් අමාත්‍යාංශ මැත්තේ තියෙනවද? අපි මට හොඳට මතකයක් තිබෙනවා. අපි ගිහලා බැලුවාට පස්සේ අපේ කළුතර ශ්‍රීකේ අලුත්ගම කළුආමෝදර බෙන්තර දිහාවට සංචාරක වැඩිපුර ගැවසෙන තැන් ඒ ස්ථානවලට සංචාරකයන් ආකර්ෂණය කරගන්නට වැඩපිල්ලක් තිබෙනවාද? මට නම් එහෙම එකක් පේන්නේ නැහැ. මොකද පහුගිය කාලේ නම් මේ කසල කළමනාකරණ ප්‍රශ්නය නිසා ඔය අලුත්ගම් පැත්තේ කුණු කඳු ගොඩ ගැහලා තිබුණා. සමහර සංචාරක මන්දක සමහර රූපවාහිනී නාලිකාවලට කියනවා මේක දැන් අලුත්ගම නෙමෙයි කුණුගම කියලා. ඒ කියන්නේ මුළු වැල්ලබඩ දිගෙත් රට ඇතුළෙත් කුණු කඳු ගොඩ ගහලා තිබුණා. ඒ වගේම මම කලින් සඳහන් කරපු අර ආගමික ගැටුම් සම්බන්ධ ආතතියක් තිබුණු ප්‍රදේශයක්. විටින් විට අවුරුදු කීපයක් ඇතුළතදී වාර 3කදී සිංහල මුස්ලිම් ජනතාව අතර ගැටුම් ඇති වුණා. ඉතින් දැන් මෙහෙම තිබෙද්දී අපිට පුළුවන් සංචාරක ව්‍යාපාරය දියුණු කරන්නට. ඒ වගේම මේ එන සංචාරකයාට ගරුත්වයක් සහ ආරක්ෂාවක් ලැබෙන ආකාරයට අපේ සංචාරක ව්‍යාපාරය හැසිරෙනවාද? ඒක තමයි තියෙන ප්‍රශ්නේ. මොකද බොහෝ තැන්වල තිබෙන්නේ මේ එන සංචාරකයා රැවටීමකට ලක් කරලා කෙසේ හෝ සංචාරකයාගේ රීරිමාන සුරා වුණු තත්ත්වයකට පත් වෙලා තිබෙනවා මිසක් ඒ සංචාරකයාට ආරක්ෂාව, නිදහස, විවේකය ලැබෙන ආකාරයේ වැඩපිළිලක් තිබෙනවා කියලා පේන්නේ නැහැ. ඒ සඳහා මම හිතනවා අපිට පුළුවන් අපේ රටේ දැනුත් ඉන්න 60,000කට ආසන්න රැකියා විරුද්ධ උපාධිධාරීන් ඉන්නවා. ඇයි අපිට ඒ උපාධිධාරීන් පුහුණු කරන්නට බැරි? අපේ රටේ සංචාරක මාර්ගෝපදේශක මඟ පෙන්වන්න දියට ඔවුන්ට දැනුම තිබෙනවා, ඔවුන්ට හැකියාව තිබෙනවා, ඔවුන්ට අපිට අලුතෙන් ඕනනම් පාඨමාලා ආරම්භ කරලා අපේ රටේ ඉතිහාසය, සංස්කෘතිය පිළිබඳව උගන්වන්න පුළුවන්, ජාත්‍යන්තර භාෂාව උගන්වන්න පුළුවන්. එහෙම කරලා දැන් ලෝකෙට වුමනා කරන්නේ එවැනි ආකාරයේ වෘත්තීය මඟ පෙන්වන්න, වෘත්තීය මාර්ගෝපදේශකයන්, එහෙම සංචාරක මඟ පෙන්වන්න. එහෙම නැතුව නිකන් දැන් අර පුරුද්දට වැල්ලේ ඉඳලා භාෂාවක් ඉගෙනගෙන එන සුද්ද එන සංචාරිකට මොකක් හරි පෙන්නලා තමන්ගේ වෘත්තිය කරගන්න මඟ පෙන්වන්න හරියන්නේ නැහැ. ඊට වඩා ලෝකෙ පිළිම දැනුවත් වෘත්තිකයන් එන්නේ. ඔවුන් ලංකන්නකොට දන්නවා මෙහෙ තියෙන්නේ මොනවද කියලා. මේ තියෙන පහසුකම් මොනවද කියලා. ඒ නිසා සංචාරකයන් රවට්ටන කර්මාන්තයක් වෙනුවට ඇත්තටම අපේ රට පිළිබඳව සංචාරකයන් තුළ අභිමානයක් හැදෙන විදිහේ වැඩ පිළිවෙලක යායුතුව තිබෙනවා. මොකද ඔවුන් ගත්තොත් අපි අවුරුද්දකට රුපියල් මිලියන බිලියන ගණන් වියදම් කරලා තානාපති සේවයක් පවත්වාගෙන යනට වඩා අපේ රට පිළිබඳව හොඳ චිත්‍රයක් ලෝකෙට අරගෙන යන්නට පුළුවන් විදිහේ අය තමයි මේන සංචාරකයන්. මම කලින් කිව්වා වගේම ඒන සංචාරකයන් බොහොමයක් යුරෝපයේ, එංගලන්තයේ, ජර්මනිය වගේ රටවලින් රුසියාවෙන් පැමිණෙන නිසාම අපිට ඒ රටවලට, යුරෝපයට අපේ රට පිළිබඳ හොඳ චිත්‍රයක් අරගෙන යන්න පුළුවන් අවස්ථාවක් ලැබිලා තිබෙනවා. හැබැයි මට පේන්නේ නැහැ ඒ අවස්ථාව සංචාරක අමාත්‍යාංශයෙන් නිවැරදිව පාලනය කරනවා කියලා. ඒත් අපි මොකද්ද මේ සංචාරකයන් අපේ රට කැඳවා ගැනීම සඳහා අපිට තිබෙන වැඩපිළිවෙල මොකද්ද? අපේ පෞරාණික ස්ථාන ආරක්ෂා කරගෙන ඒවා පෙන්වන්නට, ඒ වගේම අපේ වන ජීවීන්ට පුළුවන්, අපේ වනාන්තර වෙන්නට පුළුවන්, අපේ ආහාර පුරුදු වෙන්නට පුළුවන්, අපේ කලා ශිල්පයන් වෙන්නට පුළුවන්, අපේ යාග හෝම භාවනා ක්‍රම ආයුර්වේද වෙන්නට පුළුවන්. ඒ සම්බන්ධයෙන් ඇතිවෙච්ච සංවිධිත සහ සැලසුම් සහගත වැඩපිළිවෙලක් නැහැ. තමුණාසල ගියොත් එහෙම කිතුල්ගල කැලණිගඟ ආශ්‍රිතව පවත්වාගෙන යන අර බෝට්ටු නේද, අර ත්‍රාසජනක ක්‍රාෆ්ටිං වල ක්‍රාෆ්ටිං ඒ කර්මාන්තය යෙදෙන හේත් ඉන්නවා හෝටල් හිමියන් 42ක් පමණ. ඔවුන් තමන්ට පුළුවන් ආකාරයට ඒ කර්මාන්තයේ නිරත වෙනවා මිසක් ඒකට අපි අලුත් වැඩසටහනක් වැඩපිළිවෙලක් හඳුන්වා දීලා නැහැ. දැන් ඔවුන් කොහොම හරි කරලා ගඟත් ආරක්ෂා කරගෙන වැඩපිළිවෙල අරගෙන ගියාට එවැනි දේවල්ට ආණ්ඩුවක් හැටි මැදිහත්වයේ යුතුයි. අපට පේන්නේ නෑ සංචාරකයන් ඇවිල්ලා මෙහෙ කොහේ හරි බලලා තමන්ගේ දින ගත කරන යනවට වෙනුවට ඒ සංචාරකයන් නැවත ගෙනා ගැනීම සඳහා වෙන වැඩපිළිවෙළක්. දැන් ආයුර්වේද පැත්තෙන් බැලුවොත් ඔබතුමාම දන්නවා ඒ හෝටල් හිමියන් විසින් ආයුර්වේද වෛද්‍යවරු හෝ ඩිප්ලෝමාධාරීන් අරගෙන ඒ කර්මාන්ත කරනවා මිසක් ඒකට අපේ ආයුර්වේද වෛද්‍යවරුන් සෞඛ්‍ය අමාත්‍යාංශ දේශීය වෛද්‍ය අමාත්‍යාංශ අර කතා කරලා ගන්න වැඩපිළිවෙළක් නෙමෙයි තිබෙන්නේ. ඉතින් මේක දැන් තනිකරම පුද්ගලිකව එක එක්කෙනාගේ ආදාය මාර්ග බවට පත් වෙලා තිබෙනවා මිසක් රටක් හැටියට අපිට ඩොලර් බිලියන ගාණෙන් ගෙනා ගන්න පුළුවන් මේ සංචාරක ව්‍යාපාරය පිළිබඳව අවධානය යොමු කරලා නැහැ කියලා මම කියනවා. අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම මට කියන්න තියෙන්නේ ඒවැයි තිබෙන අනාරක්ෂිත බව. නේද? පාරේ බැහැලා ඕන වෙලාවක යන්න එන පුළුවන් පරිසරයක් නෙමෙයි බොහෝ තැන්වල තිබෙන්නේ. ඒ සමහර තැන්වල සංචාරක පොලිසිය සාදලා තිබෙනවා. එහෙම තිබුණට එයි ඒවැයි තිබෙන මත්කුඩු ජාවාරම් කරුන් එවෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගැට කමන්නම් එවෙන්න පුළුවන්. මේ අයගෙන් හරිහමං ආරක්ෂාවක් ලැබෙන වැඩපිළිලක් නැහැ. ඉතින් අපි දැන් සංචාරක ප්‍රවර්ධනය සඳහා අපිට දැන් සංචාරක ප්‍රවර්ධන සඳහා වෙන වෙච්ච වෙනම කාර්යංශයක් තිබුණා. ওই ප්‍රවර්ධන කාර්යංශයට සංචාරක සංවර්ධන අරමුදලක් තිබෙනවා. මම අහන්නේ ඒ කාර්යංශයේ විසින් සංචාරකයන් ගෙනා ගැනීම සඳහා පහුගිය කාලේ කරපු වැඩපිළිල මොකද්ද? ලෝකේ රටවල ගිහිල්ලා ඒ වැඩමුළු වලට සහභාගී වෙනවා ඇර අපිට ගෙන්වා ගත යුතු සංචාරකයන් ගෙන්වා ගැනීමට කාර්යංශයෙන් වැඩක් කරාද? පහුගිය ආණ්ඩුව කාලේ නම් ওই කාර්යංශ තිබුණු මුදල් පාවිච්චි කරගත්තේ අර TRC එකේ මුදල් සිල්ට දිබදුවා වගේ මේක තිබුණ ඒවා පාවිච්චි කරගත්තා විවිධාකාරයේ ඡන්ද ප්‍රචාර කටයුතු වලට. බැසිල් රාජපක්ෂ මහත්තයා කිව්වට පස්සේ බත් පාසල් ලෙවන්න කියලා බත් පාසල් යවන සල්ලි දුන ඔය කාර්යංශයේ. ඒවට තිබු පරීක්ෂණ අතරමඟ නතර වෙලා තිබෙන්නේ. එහෙම නිලධාරීන් වෙන වෙන තැන්වල දැන් වැඩ කරන නිසා. ඉතින් ප්‍රශ්නේ තිබෙන්නේ අපි ආර්ථිකය සම්බන්ධ කතා කරනවා. ආර්ථිකය සම්බන්ධ විශාල බලාපොරොත්තු හදනවා. ඒ හැදුවට මේ හරිහමන් සංචාරක ගෙනා ගන්න අවධානය යොමු කළ නැහැ කියලා. මොකද මේ අයවැය යෝජනාවලත් මංගල සමරමැතිතුමා නවෝත්පාද නිල හරිත ආර්ථිකයක් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා කියලා කිව්වට අවසාන ඉලක්ක කරලා තිබෙන්නේ අර ටුක් ටුක් ගැන සංචාරකයා. ටුක් ටුක් සංචාරකයෝ තමයි ගෙනා ගන්න උත්සාහ කරන්නේ. ඒ වෙනුවට සිංගප්පූරුවට මැලේසියාවට යන ආකාරයේ සුඛෝපභෝගී වාහන පාවිච්චි කරන ආදායම සහිත එවැනි සංචාරකයන් ගෙනා ගන්න අවධානය යොමු කළා නැහැ. ඉතින් සමහර කියන්න තිබෙන්නේ එක පැත්තකින් ආගමික කටයුතු සහ විද්‍යාත්මක කටයුතු වල අමාත්‍යංශයේ තමයි කාර්යභාරය පිළිබඳ නැවත සමාලෝචනය කරගන්න අතරම ආර්ථිකයට ලොකු දායකත්වයක් සපයන්න පුළුවන් සංචාරක ව්‍යාපාරයේ අමාත්‍යංශ පිළිබඳවත් මීට වඩා වැඩි අවධානයක් යොමු කරන්න කියලා ඉල්ලමින් මම නිහන්නවා. බොහෝ
ස්තුතියි. කාර්ක සභාස්ථාව දිවාහරි සඳහා පස්වරු එක දක්වා අත්හිටවනවා.